බීබී චානකමැතුමා
ස්තුතියි. ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඒ වගේම LIOC සමාගම සතුව තියෙන ඒකාධිකාරියෙන් එළියට ඇවිල්ලා ආනයනය අපනයනය ඒ වගේම සැපයීම සහ බෙදාහරි විශේෂයෙන්ම ඛනිජ තෙල් සඳහා අවස්ථාව ලබා දීම සඳහා අද දිනේ අද පාර්ලිමේන්තුවේ සීලුම දෙන අතර වාද විවාද සිදුවෙනවා. අපි පළමුවෙන්ම බලන්න කැමති අද මේම දෙයක් සිදු කරන්න තියෙන අවශ්‍යතාවය කුමක්ද කියලා. ඇයි අපිට මෙහෙම දෙයක් අවශ්‍ය? විශේෂයෙන්ම ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එක පැත්තකින් ලංකාවේ ඇතුලේ ඩොලර් අර්බුදයක් තියෙනවා. අනිත් පැත්තෙන් තරඟකාරීත්වය වැඩි කරලා ලංකාවට අඩු මිල තෙල් ලබා දීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහා තමයි අද විශේෂයෙන්ම මේ පනත ගේන්න සිදු වුණේ. අපි දන්නවා ලෝකේ බංකොලොත් රාජ්‍යයන් නැති වුණාම එක්කෝ ඒවා කඩිනමින් එතනින් එළියට එනවා, එහෙම නැත්තම් අවුරුදු 10-15 ජනතාවට කන්න නැතුව තෙල් ටික නැතුව ඒ රටවල් එළියට එන්න බැරුව ඒකම හිර වෙලා තියෙන. අපි රටක් විදියට රජයක් විදියට හිතන්න ඕනේ අපි මේකම හිර වෙලා ඉන්නවද නැත්තම් අපි කඩිනමින් මේකේ එළියට එනවද කියලා. සමහර තීන්දුව තීරණ ගන්න වෙනවා මේ අවස්ථාවේ මේ ඇති වෙලා තියෙන තත්ත්වේ අපේ රට එළියට ගන්න ඕන කොහොමද කියලා. අපි දන්න මේක ලංකාවේ විතරක් ඇති වෙලා තියෙන අර්බුදයක් නෙමෙයි. අද ලෝකෙම ගත්තම ලෝකෙම බල ශක්ති අර්බුදයක් තියෙන. අද යුරෝපයේ වින්ටේකට අද බයෙන් ඉන්නේ. අද ශීත ඍතු එනකොට කොහොමද මුහුණ දෙන්නේ? අද එහි වයසක අයට ඒ අවශ්‍ය බලශක්තිය ලැබුණ නැත්තම් කොහොමද ජීවත් වෙන්නේ කියලා අද එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අද මෙවැනි ආර්ථිකයක් තියෙන අපිට මේ අර්බුදයට මුහුණ දෙන්න කියලා අපි කලින්ම අද මේ බලාගෙන තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා අප්‍රේල් මාසේ කාංචන විජේසේකර අමාත්‍යතුමාට මේ අමාත්‍යංශය ලැබෙනකොට ලැබුණේ මේ විදිහ අමාත්‍යංශයක් නෙවෙයි. එතුමාට බාර දෙනකොට එක පැත්තකින් තෙල් පෝලිං ටික තිබුණා. එක පැත්තකින් තෙල් පෝලිං වල ජනතාව ජීවිතේ නැති වුණා. අනිත් පැත්තෙන් සති ගණන් පැය 24 48 72 තෙල් පෝලිං වල හිටපු එකක් තමයි එතුමාට බාර දුන්නේ. හැබැයි එතුමා QR කේතය ගෙනෙල්ලා ඒ වගේම අලුත් සප්ලයර්ස් ලා හොයාගෙන ඒ වගේම ඒ හිටපු සප්ලයර්ස් එක්ක කතා කරලා මේ තියෙන ප්‍රශ්න විසඳන්න පටන් ගත්තා. එතුමගේ කාලය ඇතුලේ විතර ටෙන්ඩර් 14කට එක සප්ලයර් කෙනෙක්වත් එන්නේ නැහැ. පෙට්‍රල් වලට, ඩීසල් වලට CPC එකෙන් ටෙන්ඩර් දානවා, හැබැයි කවුරුවත් එන්නේ නැහැ. ඊට පස්සේ ක්‍රූඩ් ඔයිල් වලට විතර ටෙන්ඩර් 20ක් ඉදිරිපත් කරනවා, හැබැයි කවුරුවත් එන්නේ නැහැ. ඊට පස්සේ තමයි එක පැත්තකින් ටර්ම් ටෙන්ඩර් යනවා, අනිත් පැත්තෙන් එක සිංගල් එක ෂිප්මන්ට් එකක් ගේන ටෙන්ඩර් යනවා, අනිත් පැත්තෙන් එහෙමත් නැත්තම් වෙබ්සයිට් එකේ ඒ වගේම අන්සොලිසිටඩ් රෙජිස්ටර්ඩ් අයට වෙනම ප්‍රොපෝසල් සබ්මිට් කරන්න දෙනවා, එහෙම නැතුව අන්රෙජිස්ටර්ඩ් අයටත් ඒ අවස්ථාව ලබා දෙනවා. මෙහෙම තමයි මේ තෙල් සප්ලයි එක යථා තත්ත්වයට මේ තත්ත්වයට හරි ගේන්න හැකියාව ලැබුණේ. හැබැයි එහෙම වෙලත් අද අපි දන්නවා මේ වෙද්දි අපේ රටේ ගත්තම අපේ රටේ මේ වෙලාවේ ඩොලර් ආදායම මහ බැංකුවට ලැබෙන මේ ඩොලර් ආදායම 180ත් 90ත් අතර මේ යන්නේ මේ බලශක්ති ක්ෂේත්‍රයේ වෙනුවෙන්. එක්කෝ තෙල් ටික ගන්න, ගල් අඟුරු ටික ගන්න, මේවට තමයි යන්නේ. එතකොට අනිත් පැත්තෙන් තියෙනවා බෙහෙත් ටික ගේන්න ඕන, පොහොර ටික ගේන්න ඕන. එතකොට කොහොමද මේක ප්‍රයෝරිටයිස් කරගන්නේ? මොකද්ද වැදගත් වෙන්නේ කියලා මේකේ මහ බැංකුවට තීරණය කරන්න වෙලා තියෙනවා, ඒ වගේම රජයට තීරණය කරන්න වෙලා තියෙනවා. ඒ හින්දා විශේෂයෙන් අපිට ක්‍රෙඩිට් වලට ගන්න පුළුවන්ද, එහෙම නැත්නම් සප්ලයර්ස් ලගෙනෙල්ල ගන්න පුළුවන්ද, ඒ අවස්ථාව අපිට බලන්න සිදු වෙනවා. අපි දැක්ක කබීර් රෂී මෙමෙතුමා එතුමා එක පැත්තෙන් කියනවා 7 වෙනි වගන්තිය හරහා කාංචන විජේසේකර එමෙතුමා විගණනයට බාධාවක් කරනවා, අනිත් පැත්තේ රාජ්‍ය ඇමතුමා ගිහිල්ලා වෝහාරික විගණනය හරහා CPC එකේ විගණනය කරන්න හදනවා. පළමුවෙන්ම හබීබ් රෂීද් මන්ත්‍රීතුමාට කියන්න කැමති මේ ඕහාරික විගණනේ ආවේ අමාත්‍යතුමත් එක්ක රාජ්‍ය අමාත්‍යතුමත් මේ සියලුම දෙනත් එක්ක සාකච්ඡා කරලා තමයි CPC එකේ තියෙන විනිවිදභාවය කාර්යක්ෂමතාවය ඒ නමට ඇති වෙලා තියෙන මේ ඩැමේජ් එක මේක නැති කරන්න තමයි අපි ඕහාරික විගණනයක් දාන තීරණය කරේ මේකට අමාත්‍යතුමාගේ අනුමැතියත් එක්ක අමාත්‍යතුමත් එක්ක ගත්ත තීරණයක් ඒ වගේම මේ 7 වෙනි වගන්තිය අපි කැබිනට් එකට ඉදිරිපත් කරනකොට මේ වගන්තිය තිබුණේ ඊට පස්සේ නීති උපදේශ අනුව තමයි මේක ඇතුළත් වෙන්නේ. නැවතත් අවශේෂා අධිකරණයේ ඒ තීන්දුව ලබා දුන්නම ඒ සංශෝධන හරහා ඒක ඉවත් කළා දියර. නැතු අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ මේක විගණනය නවත්තන්න. අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ මේක ඇතුළු දූෂණය ඇති කරන්න. හැබැයි එකම ප්‍රශ්නෙට අමතුමා තුම්බාරක් උත්තර දීලා විපක්ෂයේ මන්ත්‍රීවරු එකම දේ ඉදිරිපත් කරා. හැබැයි ඒකට පිළිතුරු ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා කබී රෂීද් මැතිතුමා කතා කරනවා බාලබොරතෙල් ගෙනාවා කියලා. මොනවාද මේ බාලබොරතෙල්? ලෝකේ බාලබොරතෙල් හොඳ බොරතෙල් කියලා එකක් නැහැ. එක්කෝ බාල හොඳ කියලා එකක් නැහැ. හැබැයි සමහර ක්‍රූඩ් වර්ග තියෙනවා. ඒවයි තියෙන පෙට්‍රල් ප්‍රමාණය, ඩීසල් ප්‍රමාණය, ඒ වගේම ෆර්නස් ප්‍රමාණය, ජෙට් ෆුවල් ප්‍රමාණය මේවයි අතර තමයි වෙනස තියෙන්නේ. අපි හඳුනා ගන්න ඕන අපිට අවශ්‍ය මොනවාද කියලා. ලංකාවට අවශ්‍ය ෆර්නස්ද මේ වෙලාවේ ජෙට් ෆුවල්ද පෙට්‍රල්ද ඩීසල්ද අපේ අවශ්‍යතාවය මොකද්ද අපේ රිෆයිනරියකින් අපිට ගන්න පුළුවන් හොඳම ප්‍රොඩක්ට් එක මොකද්ද කියලා ඒ වගේම අපිට බලන්න වෙනවා අපිට ක්‍රෙඩිට් වලට ගන්න පුළුවන් මොකද්ද කියලා අපි දන්නවා ඔය ඌරල් එක ගෙනාවු වෙලාවේ ඒ වෙලාවේ ටෙන්ඩර් පහක් ඉදිරිපත් කරනවා ටෙන්ඩර් පහක් ඉදිරිපත් කරනවා ක්‍රූඩ් එකක් ගේන්න මර්බන් වෙන්න පුළුවන් සයිබීරියන් ලයිට් වෙන්න පුළුවන් මේකට ඉදිරිපත් කරනවා හැබැයි අවාසනාවට එක්කෙනෙක්වත් ඉදිරිපත් වෙන්නේ මේ පහටම එක්කෙනෙක්වත් ඉදිරිපත් වෙන්නේ ඊළඟට සිංගල් ටෙන්ඩර් ඉදිරිපත් කරනවා මේවටත් එක්කෙනෙක්වත් එන්නේ ඊට පස්සේ තමයි මේ අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක් එන්නේ මාස එකමාරක් රිෆයිනරි එක වහලා දීද්දි තමයි මේ ඌරල් කියන එක ආවේ ඊට පස්සේ මේකෙන් ෂිප්මන්ට් දෙකක් එනකොට මේ සියලුම නීත්‍යානුකූල විදියට ටෙක් එකට ගිහිල්ලා ඒ වගේම කැබිනට් එකෙන් පත් කරපු මේ කමිටුවට ස්කැප් එකට ගිහිල්ලා අනුමැතිය අරගෙන තමයි මේක ගේන්නේ අනුමැතිය අරන් ගෙනාම මේක යම්කිසි ෆර්නස් ප්‍රමාණයක් එනවා හැබැයි ඒකෙ හින්දා අපි දැක්ක විපක්ෂයේ මන්ත්‍රීවරු දින ඒකෙ හින්දා තමයි මේ රිෆයිනරි එක නැවතිලා තියෙන්නේ බාල ක්‍රූඩ් ගෙනෙල්ලා ඒක කැඩිලා තමයි නැවතිලා තියෙන්නේ එහෙම දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ මේ වෙලාවේ ඊළඟ ක්‍රූඩ් එක ගන්න අපිට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නැති වෙලා තියෙන්නේ. එහෙම නැතුව මේකත් නැහැ. මේ වෙලාවේ අපිට ක්‍රෙඩිට් මේ වෙලාවේ ක්‍රෙඩිට් දෙනගෙන ඒ වගේම අපිට මේක ගෙනියන්න පුළුවන්. ඒ සහයෝගය ලබා දෙන කණ්ඩායමත් එක්ක තමයි අපිට යන්න වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒක තමයි අපිට මෙවැනි දේවල් වලට යන්න වෙලා තියෙන්නේ. විශේෂයෙන් අපි දැක්කා ඒ වගේම චම්පික රණවක අමාත්‍යතුමා කිව්වා අද ඇයි මේකට කරන්න තියෙන අපිට යන්න වෙලා තියෙන ප්‍රධාන හේතු කීපය අපි දැක්ක එතුමගේ කතාව තුන. එතුම එක වෙලාවට කියනවා ජනතාවගේ ඉල්ලුම 140ක් අඩු වෙලා තියෙන. ඒ වගේම රටේ ආර්ථිකය ඍණ 10ට යන්න ප්‍රධානම හේතුව තමයි මේ වෙලාවේ 140කින් තෙල් ඉල්ලුම අඩු වීම. මොකද්ද එතකොට මේකට උත්තරේ? අපිට ඩොලරුත් නැත්තම් අපිට තෙල් ගේන්න ඩොලරුත් නැත්තම් ගම්මන්පිල ඇමතුමා කියන විදිහට රුපියලුත් නැත්තම් අපි මොකද්ද කරන්න ඕනේ? ඒ වගේම විමල් වීරවස්සව ඇත්තමා කියනවා මේ ටික ගෙනාව ඩොලර් එකට තියෙන ප්‍රෙෂර් එක තමයි වැඩි වෙන්නේ. ඒගොල්ලොම ගෙනෙලා ඒගොල්ලෝ ලාභය අරන් යයි. අපි මේ සියලුම දේවල් මේ මැදිහත්වය කරනවා. ඒකෙහිඳ තමයි අපි දැනට EOI එකක් විතරයි ගිහිල්ලා තියෙන්නේ. හැබැයි RFP එකට යනකොට පළවෙනි කන්ඩිෂන් එක වෙන්නේ අවුරුද්දක් අපිට ක්‍රෙඩිට් ලබා දෙන්න ඕන. අවුරුද්දක් අවම වශයෙන් අවම වශයෙන් රෙමිට් කරන්න බෑ ඩොලර්.
ගරු ඇමතුමා තව විනාඩි දෙකක් කාලයක්.
රෙමිට් කරන්න බෑ. ඒ තුලින් වෙන්නේ ලංකාවට IMF එකෙන් බලාපොරොත්තු වෙනවා නම් ඩොලර් බිලියන 2.8ක් මේ තුලින් විතරක් ලබන අවුරුද්දේ ඩොලර් බිලියන 3ක් රට ඇතුළේ ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. මේක තමයි සංචාර කර්මාන්තෙන් ආවෙත් අපිට ඩොලර් බිලියන 5යි. හැබැයි මේ තුලින් විතර බිලියන 3ක් අපිට ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපිට ලංකාවට කන්ටිනියස් සප්ලයි එකක් දෙන්න පුළුවන් අඩු මිල. අපි දන්නවා ලංකාවට ඩීසල් මෙට්‍රික් ටන් 120000 ගන්නකොට CPC 120000 ගේනකොට පෙට්‍රල් ලක්ෂයක් ගේනකොට ක්‍රූඩ් 180000 ගේනකොට අපිට යන්නේ එකද අපි සමාගමක් විදියට ලෝකෙට යනකොට අපි තරඟකාරී ඉන්නේ අපේ ක්‍රෙඩිට් හිස්ටරි බැලුවම අපේ රටේ තත්ත්වය බැලුවම අපි තරඟකාරී ඉන්නේ එතකොට අපිට හමු වෙන්නේ හයි ප්‍රීමියම් හැබැයි ලෝකේ ප්‍රබල ප්ලේ සමාගම් තියෙනවා ඒගොල්ලොන්ට සිංගප්පූර් ෆ්ලැට්ස් මයිනස් ගන්න පුළුවන් ප්‍රීමියම් මඩුවට ගන්න පුළුවන් එවැනි සමාගම් තමයි අද ඇවිල්ලා තියෙන්නේ අපි දැක්ක චම්පි කරන්න ඕක ඇමතුමා කිව්වා කොහොම දැම්මත් කවුරුවත් එන්නේ
නැහැ කියලා
හැබැයි 26ක් ඇවිල්ලා තියෙනවා
ඔඩර් ප්ලීස් අද සභාවේ කටයුතු අවසන් වෙනතුරු සභාව පවත්වාගෙන යාම සභාවේ කමද සභානායකතුමා සභානායකතුමා සභාව කටයුතු අවසන් වෙනතුරු සභාව පවත්වාගෙන යාම එකඟද
එකඟයි
මේ වෙද්දිම සමාගම් 26ක් ඇවිල්ලා තියෙනවා ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් විතරක් නෙවෙයි ලෝකයේ ප්‍රධාන පෙළේ මේ රටේ තියෙන මේ ආර්ථික අර්බුදයෙන් ගලව ගන්න මේ තෙල් ප්‍රශ්නයෙන් ගලව ගන්න රටේ සංවර්ධනේ නැවත හරිතැනට ගන්න පුළුවන් මේ සුදුසු කණ්ඩායමක් මේකට ඇවිල්ලා තියෙනවා ඒකින්ද අපි විශ්වාස කරනවා මේක තුලින් ලංකාවේ තෙල් මිල අඩු කරගන්න පුළුවන් වෙයි මේ සප්ලයි එක දෙන්න පුළුවන් වෙයි හැබැයි අපේ CPC එකේ මේ සියලුම දේවල් දෙනවා විදියට තමයි පෙන්න හැබැයි එහෙම දෙයක් නෙමෙයි සෙඩ් විකුණන්න බලාපොරොත්තුවක් නැහැ මේක සප්ලයි එක විතරයි අපිට වෙනම සෙඩ් 1250ක් තියෙනවා ඒ වගේම කන්සියුමර් පොයින්ට් 2000ක් තියෙනවා
මේ CPC
එකේ ඒ වගේම බලශක්ති වල තියෙන ආරක්ෂාව කිසිසේත් අඩු වෙන්නේ නැහැ අපි රටට අසාධාරණයක් වෙන කිසිම තීරණයකට අපි එකතු වෙලත්
නැහැ බොහොම ශුතේ කන්තල් නිෂ්පාදන විධිවිධාන විශේෂ සංසද පනත් කටින්පත් දෙවෙනුවට කියවීම සභාව එකඟද
අයි
අයි
විපක්ෂ සංවිධායකතුමා
මට පැහැදිලි කිරීමක් කරන්න ඕන ඇත්ත වශයෙන්ම සමගි ජල බලවේගය ඇත්ත වශයෙන්ම ප්‍රතිවිරුද්ධකරණයට විරුද්ධ නැහැ නමුත් මෙතන ප්‍රතිවිරුද්ධකරණයත් එක්ක නියාමනයක් නැහැ මං ගරු ඇමතුමාගෙන් අහනවා කාර්ක සභාව අවස්ථාවේදී උපයෝගිතා කොමිසමට යම් කිසි වගකීමක් බාර දෙනවද මේක නියාමනය කරන්න මොකද හරි මට කතා කරන්න දෙන්න මොකද දැන් බලපත්‍රයේ නිකුත් කරන්නේ ඇමෙතුමා නියාමනය කරන්නේ එතුමා ඒක හරිද ගරු මුලාසනාට උඩ මන්ත්‍රීතුමනි බලපත්‍ර නිකුත් කරන එක නේද නියාමනය කරන්නේ එම නිසා මම ඉල්ලීමක් කරනවා ගරු ඇමෙතුමාගෙන් කාර්ක සභා අවස්ථාවේදී සංශෝධනයක් ගේන්න මේ නියාමනය කිරීමේ වගකීම නියාමනය PUCSL එකට උපයෝගිතා කමිසමට බාර දෙන්න මොකද මේක පරස්පර විරෝධී තත්වයක් බලපත්‍ර නිකුත් කරන්නේ ඇමතුමා නියාමනය කරන්නේ ඇමතුමා එතකොට බබ කියනවා ප්‍රතිවිගත කරන්නට අපි කැමති ඒක වෙන්න ඕන නමුත් මේ අවස්ථාවේදී මම කියන්නේ ඇත්ත වශයෙන්ම මේ මෙතන ගැටුවක් තියෙනවා පරස්පර විරෝධී බලපත්‍ර නිකුත් කරන එක නේද තමයි නියාමනය කරන්නේ මේව දෙයක් අපි අහලා නැහැ
ගරු විජිත රත්නත්තුමා
අවශ්‍ය අපි
ගරු විපක්ෂ සංවිධායකතුමා
මේ විදියට ප්‍රතිවිගත කරනවට අපි විරුද්ධයි.
එදීමක් ගරු අමාත්‍යතුමා පැහැදිලි කිරීමක් කරනවද නැත්නම්
නෑ අපි සංශෝධනයක් කරන්නේ අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දීලා තියෙන සංශෝධන තුන සිදු කරනවා නියාමනය කිරීම සඳහා ඇමතිවරයාට නෙමෙයි තියෙන්නේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයක් දීලා තියෙන්නේ කනිත් තෙල් සැපයුම් කමිටුවකට කමිටුවේ නියෝජනය කරන නිලධාරීන් ඒ නිලධාරීන් මාර්ගයෙන් තමයි නියාමන කටයුතු සිදු
කරන්නේ. බෙල්ලක් ගහලා යන්න. ඕඩර් ප්ලීස් මූලාසන සඳහා ගරු නියෝජ කතානායකතුමා.
ගරු කිරියල්ල මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාම තමන්ටෙහි මේ ආසන වලින් අසුන් ගන්න කියලා දැන් ඡන්දය විමසන අවස්ථාව. ගරු මන්ත්‍රීතුමාලාගේ නම සටහන් වෙනවද කියලා නිවැරදිව පරීක්ෂා කරන්න. සියලු දෙනාම ඡන්දය පාවිච්චි කළ නිවැරදිව සටහන් වී තිබේදයි ඡන්දයක් දීමට නොහැකි වූ අයෙක් ඉන්නවා නම් සඳහන් කරන්න. දකුණු අත පැත්තේ ඉන්න ගරු මන්ත්‍රීතුමාලාට ඡන්දය දීමට ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනා තමන්ට හිමි ආසනවල වාඩි වුණා නම් හොඳයි. ඔබතුමාලා දකුණු පස ඉන්න ගරු මන්ත්‍රීතුමාලාට ඡන්දය දීමට නොහැකි වූ කවුරු හරි ඉන්නවා නම් ගරු නන්දසේන මන්ත්‍රීතුමා
පක්ෂයි.
තවත් මන්ත්‍රීවරු ඡන්දය දීමට නොහැකි අය සිටියද? වං අත පැත ඉන්න ගරු මන්ත්‍රීතුමාලාට ඡන්දය දීමට නොහැකි වූ අය සිටියද? හරි, සියලු දෙනාම ඡන්දය පාවිච්චි. නිජ තෙල් නිස්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පද දෙවනිවර කියවීම. පක්ෂව ඡන්ද 77යි, විරුද්ධව ඡන්ද 17යි. ඒ අනුව දෙවනිවර කියවීම සම්මතයි. කාරක සභාව. ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධාන සංශෝධන පනත් කෙටුම්පද පළවෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
දෙවන වගන්තිය සභාව එකඟද?
ආයි.
තුන්වන වගන්තිය සභාව එකඟද?
ආයි.
හතරවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හතරවන වගන්තිය දෙවන පිටුව 1 පේළියට ඉක්බිතිවම පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. රෝම ඉලක්කම් 3 ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම්වරයා. රෝම ඉලක්කම් 4 ආයෝජන ප්‍රවර්ධන විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම්වරයා. ක්ලෝස් ඉන්වෙටඩ් කමාස්. තුන්වන පිටුව 2 8 පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. විතින් ඉන්වර්ටඩ් කමාස් සමාජිකයන් 5 වියතු අතර කමිටුව විසින් ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්.
හතරවන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
අයි.
පස්වන වගන්තිය සභාව එකඟද?
අයි.
හයවන වගන්තිය සභාව එකඟද?
අයි.
හත්වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හත්වන වගන්තිය 3 පිටුව 27 පේළියේ සිට 31 පේළිය දක්වා වන පේළි වරහන් තුල එම පේළි 2 ඇතුළු වරහන් තුල ක්ලෝස් ඉන්වර්ටඩ් ක්ලෝස් බ්‍රැකට්ස් ඉවත් කරන්න.
හත්වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
අටවන වගන්තිය සභාව එකඟද?
ආයි.
නවවන වගන්තිය සභාව එකඟද?
ආයි.
නවවන වගන්තිය ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා. නව වගන්තිය ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
නවවන වගන්තිය 3 පිටුව 11 පේළියට ඉක්බිතිවම පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. 5 ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර ඒ වගන්තිය ඒ ප්‍රඥප්තියේ 3 අයන්නවන වගන්තිය ලෙස බලාත්මකව යුතුය.
තව කොටසක් තියෙනවා.
3 අයන්න කමිටුව වරහන් තුල 27 අධිකාරිය වූ වරහන් තුල අල්ලස් පනතේ අර්ථානුකූල උපලේඛනගත ආයතනයක් ලෙස සලකනු ලැබිය යුතු අතර එම පනතේ විධිවිධාන ඒ අනුව තේරුම් ගනු ලැබිය යුතුය. ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්.
නව වගන්තිය සභාව එකඟද?
ආයි.
ප්‍රඥාපත්ති වගන්තිය සභාව එකඟද?
ආයි.
නාමය සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තුව යලි එක් රැස් වේ. කායික අර්ථ ස්වභාවයක් තියෙනවා. පනත් කෙටුම්පත කාර්ක සභාවදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්නනු කැමැත්තෙමි. තුන්වන වර කියවීම ගරු අමාත්‍යතුමා.
යෝජනා කරමු.
කියවන්න ඕන ගරු අමාත්‍යතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වර කිවිතය යෝජනා කරමි. තවද කෙටුම්පතේ සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම හා සහ අනුශාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙස ඉල්ලා
සභාවේ. ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංවිධාන විධාන සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. සභාව කල් තැබීම.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සභාව හෙට දින එනම් ඔක්තෝබර් මාස 19 වන දින පෙරවරු 9 තිය රැස්වීමේ යෝජනාව කල් තැබීම.
හරි. සභාව කල් තැබීමේ යෝජනාව ගරු සුමිත් උඩුකුඹර මහත්මයා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රජයේගත් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව රාජ්‍ය සේවකයන්ට විදේශ රැකියාව සඳහා අවස්ථාව ලබා දීමත් සමග රැකියාව සඳහා විදේශගත වීමට විශාල උනන්දුවක් ඇති වී තිබේ. නමුත් විදේශ රැකියාව සඳහා විදේශගත වීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පවත්වනු ලබන රැකියා පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වීමේ අවස්ථාව නොලැබීම හේතුවෙන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබේ. මේ හේතුව නිසා රජයේ සේවකයන් විදේශ රැකියාව සඳහා අවශ්‍ය භාෂාමය හා වෘත්තිමය නිපුණතාවයන් ලබාගත නොහැකව තිබේ. රැකියාව සඳහා විදේශගත වීමේ අපේක්ෂා භංගත්වයට පත්ව ඇත. මේ හේතුවෙන් විදේශ රැකියාව සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන රජයේ සේවකීන්ට සුදුසු රැකියාව සහ භාෂා පුහුණුවක් මාර්ගගත හෝ සුදුසු ක්‍රමවේදයන්ට සකස් කර ඔවුන්ට අවශ්‍ය නිපුණතාවයන් ලබා දීමටත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් අවශ්‍ය කඩිනම් පියවර ගන්නේ නම් මේ ගරු සභාවට මා යෝජනා කරමි. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපේ රටට විදේශ විනිමය ලබා ගන්න තියෙන ප්‍රධානම මාර්ගයක් තමයි විදේශ ශ්‍රමිකයන් විසින් අපේ රටට ලබා දෙන විදේශ විනිමය. පහුගිය කාලයේ පුරා අපි විශාල අර්බුදයට ලක්වුණා විදේශ විනිමය. ඒ සඳහා විශාල පිටුවහලක් වුණේ අපේ ශ්‍රමිකයන් සඳහා ඒ රැකියා අවස්ථා අහිවීම. එනිසා විශේෂයෙන්ම එවැනි තත්ත්වයකටදී අපේ රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. විදේශ රැකියා සඳහා රාජ්‍ය සේවකයන්ට අවස්ථාව ලබා දෙන්න, ඒ අයගේ ජේෂ්ඨත්වයට කිසිම හානියක් නොවන පරිදි ඒ අවස්ථාව ලබා දෙන්න ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. අපි ඒක ඉතාම හොඳ නිවැරදි තීන්දුවක් ප්‍රතිපත්තියක් හැටියට ප්‍රකාශ කරනා වගේම අපේ රාජ්‍ය සේවකීන් විදේශගත වීමේදී ඔවුන්ට අවශ්‍ය භාෂාමය දැනීම, ඒ වගේම වෘත්තිමය සුදුසුකම්, ඒවා සපුරගන්න අවශ්‍ය පුහුණු විදේශ නියුක්ති කාර්යාංශය මගින් ඉටු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. එවැනි පුහුණු වැඩසටහන් තුලින් අපේ රාජ්‍ය සේවකයන් විදේශ රැකියාවලට ගියපුවාම අපේ රටට ලැබෙන විදේශ විනිමය පමණක් නොවේයි, ඒ රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල ක්‍රියාකාරීත්වය පිළිබඳව මනා අවබෝධයක්, ඒ වගේම ඒ රටවල් වල තියෙන නිවැරදි කළමනාකරණ ක්‍රම, ඒ වගේම ඒ රටවල් වල තියෙන දියුණු තාක්ෂණය පිළිබඳව හොඳ අවබෝධයක් කරන් අපේ රටේ ජනතාවත් මේ නිලධාරී ලෝකෙත් එක්ක විවර වෙන්න
මිනිස්තුක කාලයක් තියෙන ගර්වන්තුමා.
ඒ නිසා මම අපේ නියෝජ්‍ය කථානායකතුමනි, විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවකයන්ටත් මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මේක මාර්ගගත ක්‍රමයකට හෝ එහෙම නැත්නම් සතියන්තයේ හෝ මේ අවස්ථාවන් ලබලා දීලා ඉතාම ඵලදායි ලෙස මේ ක්‍රියාදාමය ඉටු කරන්න අවශ්‍ය ඒ කටයුතු කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි. ගරු සමම් පියේරත්න මහත්මයා ඉස්සර කිරීමට ඔබතුමාට මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ සුමිත් උඩුකුඹුර ගරු මන්ත්‍රීතුමා විසින් ඉතාමත්ම කාලෝචිත යෝජනාවක්. මම හිතන්නේ අපේ රටට විදේශීය විනිමය ගෙනෙන්නා වූ ප්‍රධානම මාර්ගයක් විදිහට අපිට විදේශ සේවා නියුක්ති කියන්න අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම එතුමා යෝජනා කරන්නේ රජයේ සේවකයින්ට විදේශ ගතවීමේදී අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබා දෙන්නා වූ පුහුණුව ලබා ගැනීමේදී යම් යම් ප්‍රායෝගික කරුණු කාරණා ගණනාවක් මතුවලා තියෙනවා. ඉතින් මෙතනදී ඇත්තටම අපි දන්නවා අද විදේශ ඉල්ලුම් වලට ඒ සරිලන අපිට සැපෙවුම ලබා දෙන්නට හැකියාව තියෙන්නේ මෙන්න මේ එවුන්ට ලබා දෙන්නා වූ පුහුණුව හරහා තමයි අපිට ඔවුන්ගේ සේවාව ඒ විදේශවලට ලබා දෙන්න හැකියාව තියෙන්නේ. ඉතින් මෙතනදී තියෙන ප්‍රශ්නේ තමයි මේ අවශ්‍ය පුහුණුව මම හිතන්නේ අපේ ඇමතුමා ඉන්නවා, මනුෂ්‍ය නානක්කාර ඇමතුමා. ඉතින් මේ සම්බන්ධයෙන් මම හිතන්නේ විශාල උනන්දුවක් දක්වන අමාත්‍යවරයෙක් විදිහට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම අද කාලෝචිත දෙයක් විදිහට අපි දකිනවා. ඉතින් ඇත්තටම අපි දන්නවා බොහෝ වෙලාවට යුරෝප රටවල් වලට අද විශේෂයෙන්ම අවශ්‍ය වෙලා තියෙන හෙද සේවාව. ඉතින් ඇත්තටම අපේ හෙදියන්ට රාජ්‍ය සේවයේ නියුතු හෙදියන්ට භාෂාමය ගැටලුව මම හිතන්නේ විශාල වශයෙන් මතුවෙනවා. ඒ මේ සේවාව බොහෝ වෙලාවට ලබා දෙන්නේ ඉන්දියාව සහ තායිවානේ. අද ලෝකයේ රටවල් ගත්තොත් එහෙම ඉන්දියාව සහ තායිවානේ තමයි හෙද සේවාව යුරෝපයට ලබා දෙන ප්‍රධානම ශ්‍රමික රටවල් දෙක බවට පත් වෙන්නේ. ඉතින් අපිට මම හිතන්නේ හොඳ හෙද සේවාවක් තියෙනවා. රජයේ සේවාව ඉදිරි ගත්තොත් එහෙම හොඳ හෙද සේවාවක් තියෙනවා. හැබැයි අපේ හිරවෙන එක තැනක් තමයි මේ හෙද සේවාව ලබා දීමේදී ඔවුන්ට තියෙන භාෂාමය සහ ඒ වගේ මේ වෘත්තීමය නිපුණතාවය ලබා ගැනීමේදී සඳහා අවශ්‍ය පුහුණු වීමක් නොමැතිකම. ඉතින් මම විශේෂයෙන්ම ඉල්ලා හිටිනවා අද අපේ මම හිතන්නේ මේක ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය භාෂාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා හොඳ වැදගත් තීන්දුවක් ගත්තා. අපි එකේ ශ්‍රේණියේ ඉඳන් මම හිතන්නේ භාෂා නිපුණතාවය ලබා දෙන්න පුළුවන් වටපිටාවක් සකස් කරන්න පුළුවන් ඒ ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගැනීම සම්බන්ධයෙන් ඒ තුලින් ඒ වගේම රජයේ සේවකයින්ටත් භාෂාව සහ ඒ වගේම වෘත්තීය නිපුණතාවය ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරලා දෙන්න කියන ඉල්ලීමත් කරමින් මේ ආස්වාද ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මන්නේන්දර බොවන් මිසි.
බොවන් සිතිය ඔබතුමාට ගරු හේසා විජේතුංග මැතිතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි
හේසා විතානගේ මැතිතුමා
සමහරවිට ඔබතුමා මූලාසනේ ඉන්න වෙලාවේ ගරු ඇමතුමත් ඉන්න වෙලාවේ මං හිතනවා මේ යෝජනාව ඇත්තටම සාධනීය යෝජනාවක්. හේතුව අපේ රටේ රාජ්‍ය සේවකයා දැඩි අර්බුදයකට පත් වෙලා ඉන්න වෙලාවක්. රාජ්‍ය සේවකයාට ලංකාව තුලින් පෞද්ගලික ගැටලුවක් නැතුව මේ රටින් යන්න පුළුවන් නම් මේ රටේ සියලු රාජ්‍ය සේවකයෝ මේ වෙලාවේ යනවා. හේතුව පහත කම්කරුවගේ ඉඳලා සාමාන්‍ය මිනිස්සයට මොනව හරි දෙයක් කරගන්න පුළුවන් මට්ටමක් තිබුණත් රාජ්‍ය සේවකයා අද පත් වෙලා තියෙන තත්ත්වෙට කිසිදු උත්තරයක් හොයන්න ආණ්ඩුව පොහොසත් වෙලා තියෙනවා. ඒ ඒ ඒ රාජ්‍ය සේවකයාද කරගන්න දෙයක් නැහැ. මොකද රාජ්‍ය සේවකයාගේ පඩි කොහෙවත් වැඩිවීමක් නැහැ. ඒ ආදායම එහෙමමයි රටේ අද තියෙන ආර්ථික අර්බුදයත් එක්ක මං හිතන්නේ උද්දමනේ වැඩිවීම හරහා භාණ්ඩ සේවා මිල විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙන වෙලාවක රාජ්‍ය සේවයේ නියුතු බොහෝ දෙනෙක් මං හිතන්නේ තමන්ගේ සේවා ස්ථානයෙන් නිවාඩු අරගෙන විදේශගත වෙන කැමති වෙනවා. මං අපේ මහලේකම්තුමගේ ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුවේ නිලධාරි බොහොම එකක් ඉල්ලලා තියෙනවලු අවසර ලබා දෙන්නු නැති ගැටලුවක් තියෙනවා කියලා අපිත් එක්ක කතා බහ කරනකොට කිව්වා. මං හිතනවා පුළුවන් නම් ඒ අවස්ථාව ලබා දෙන්න. හේතුව හැම කෙනාටම ජීවත් වීමේ අර්බුදයක් තියෙන වෙලාවේ මේ වාසිය ලබා ගන්න දෙන්න. ඒ වගේම කරු ඇමතුමාගේ මම ඉල්ලීමක් කරනවා මේ වෙනකොට විදේශගත වීම වැඩි වෙලා තියෙන්නේ රටේ තියෙන ආර්ථික අර්බුදයට උත්තර හොයන්න ලංකාව තුළ බැරි නිසා. හැබැයි ඒක දඩමීම කරගෙන සමහර විදේශ සේවා සපේ නියෝජිත ආයතන ගරු ඇමතුමනි විශාල මුදලට මම දැන් පහුගිය දවස්වල රුපියල් ලක්ෂ 5 10 20 දක්වා මුදල් අරගෙන රුමේනියා වගේ රටවල් වලට යන පෞද්ගලික ආයතන තියෙනවා. මේවා නියාමනයක් සිදු වෙනවා කියලා මම විශ්වාස කරනවා. නමුත් ඒ නියාමනයක් නොවීම හරහා නැත්තම් ඒ හරි නිවැරදිව ජනතාව දැනුවත් නොවීම හරහා සමහර අහිංසක
මිනිස්සු තව අමාරු වැටෙනවා මොකද තමන්ගේ නිවෙස් විකුණලා උකස් තියලා මුදල් හොයාගෙන තමයි යන්නේ දැන් මේ ඊයේ පෙරේද මට වාර්තා වුණා මගේ මානියෝජන කොළොන්න ප්‍රදේශයේ ගෘහ සේවිකාවන් වශයෙන් අරගෙන ගිහිල්ලි වෙලා ඩුබායි රාජ්‍යයට ගිහිල්ලා අතෑරලා දාලා තියෙනවා ඒ විදේශ රැකියා ආයතන දැන් ගියාට පස්සේ ඒ පවුලේ අය හොයා බලන්නේ නැහැ හැබැයි විදේශවා නියුක්ති කාර්යාංශර පැමිණිලි කරලා තියෙනවා පැමිණිලි කළ පමණින් ඒ වෙනුවෙන් උත්තරයක් ලැබෙන්නේ නැහැ මම හිතනවා මෙතුම ගැන අපි යෝජනා වගේ භාෂා හැකියාව මේ යන්න තියෙන අවස්ථාව පුළුවන් තරම් හිමි කරන්න. රටේ තියෙන මේ ඩොලර් අර්බුදයට විදේශ විනිමය අර්බුදයට උත්තරයක් වෙනවා වගේම මම හිතනවා රාජ්‍ය සේවයේ තුල රාජ්‍ය සේවයේ යම් අඩු කිරීමකට ආණ්ඩු උත්සාහ කරනවා ඒකටත් සහයක් වේ. හොඳ රැකියාවක් ලැබෙනකොට හොඳ විදේශ ශ්‍රමිකයන් මේ රටේ නිර්මාණය කළ යවනකොට ආයේ ලංකාවේ රාජ්‍ය සේවයේ රැකියා බලාපොරොත්තුෙන් ඉන්න එකක් නැහැ. ඉතින් මම හිතනවා මේ වෙනුවෙන් තියෙන බාධා ඉවත් කරන්න. ඒ බාධා තමයි එක රජයට මේ සියල්ල යවන්න බෑ. පෞද්ගලික අංශයේ යවන තැන්වලින් අය කරන මුදල් මිනිසුන්ට දරා ගන්න බෑ. ඉතා අධික ලාභ ලබන අරමුණෙන් මේ වෙලාවේ ජනතාව සූරාකන ආයතන තියෙනවා. ඒ සියල්ල ගැන හොයලා බලන්න කියන වගේම රාජ්‍ය සේවයේ මේ එඩිතරව මේ වෙලාවේ මේ වෙනුවෙන් මැදිහත් වෙලා ඉන්න. ඉදිරිපත් වෙන රාජ්‍ය සේවක දිරි ගන්නවන භාෂා හැකියාවන් පුහුණු ලබා ගැනීම ඒ සඳහා දිය හැකි සහයෝගයේ ශක්තිය ලබා දෙන කියමින් අද ගෙනාපු යෝජනාව මම හිතන මේ රටේ වර්තමානයට ගැළපෙන යෝජනාවක් ඒ වෙනුවෙන් ගරු ඇමතුමාගේ අවධානය යොමු කර බාධාවන් ඉවත් කරන්න අවශ්‍ය පියවර ගනීවි කියලා විශ්වාස කරමින් මගේ වචන කිපය සමර්පෝෂ.
බොහොම ස්තුතියි ඔබතුමාට ගරු පයිසල් කාසිම් මැතිතුම ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ඉන්ද්‍රි ගෞරව පාර්ලිමේන්තු උරුපිනර් சுஜித் உடுக்கொம்பர் அவர்கள் கொண்டு வந்த இந்த பிரேரணையை நான் ஆதரித்து பேசுகின்றேன். இன்று எமது நாட்டிலே உள்ள தொழிற்பயிற்சி நிலையங்களிலே என்னை பொறுத்த மட்டிலே ஒழுங்கான பயிற்சி கொடுக்கப்படுவதில்லை என்பதை நான் கூற விரும்புகின்றேன். பயிற்சிகள் கொடுக்கப்பட்டாலும் அவர்கள் வெளிநாட்டு வேலைவாய்ப்புக்கு ஏற்றவாறு அவ்வாறு நடப்பதில்லை. நான் இந்த இடத்திலே முன்னாள் அமைச்சர் டலஸ் அழகப்பெருமாவுக்கு நான் நன்றி கூற வேண்டும். பொத்துவிலே இருந்த அன்று அவர் அமைச்சர் இருந்த போது பொத்துவிலே இருந்த பிடிஏ சென்டரை நாங்கள் ஒரு டூரிசம்துக்குரிய சென்டராக மாற்றும் அன்று ஒரு வருடம்தான் அங்கு பயிற்சி விட்டது. அந்த ஒரு வருடத்துக்கு பிறகு பயிற்சி கொடுப்பதற்கு ஒரு அதிகாரி இல்லை, ஒரு ஆசிரியர் இல்லை. காரணம் அங்கு ஆங்கிலம் தெரிஞ்சவராக இருக்கின்றார்கள், தமிழ் பேசக்கூடிய இல்லை என்று ஒரு கூட்டு கூறினார்கள். உண்மை அது காரணம் அல்ல. இன்று எமது பிடிஏ இன்று தோல்வியடைந்தது காரணம் பயிற்சிப்பாளருக்கு ஒழுங்கான சம்பளம் கொடுக்கப்படுவதில்லை. அது காரணம் கேட்டபோது கூறுகின்றார்கள், அவர்களுக்கு சம்பளத்தை கூட்டினால் மற்ற அதிகாரிகளுக்கு நாங்கள் கூட்ட வேண்டும் என்ற கருத்தை கூறுகின்றார்கள். அப்படியானால் நாங்கள் எவ்வாறு பிடிஏல உள்ள டெக்ஸ்மாருக்கு நாங்கள் எவ்வாறு நாங்கள் இவ்வாறு நாங்கள் இந்த சம்பளத்தை கூட்ட முடியும். எனக்கு முன் பேசிய பாராளுமன்ற கூறினார், உண்மையிலே இன்று நாங்கள் பார்த்தால் தாய்லாந்திலே அதாவது தாய்லாந்திலிருந்து மிடில் ஈஸ்ட் அதாவது வெளிநாட்டுக்கு வேலை செல்லுகின்றார்கள் அவர்களோட எங்களுடைய வீட்டியில் உள்ள அதாவது இங்கு பயிற்சி பெற்றவர்களை ஒப்பிடும் பார்க்கும்போது அவர்கள் அவரை விட எங்கள் மக்கள் எங்களுடைய மாணவர்கள் தரம் குறைந்ததை காணுகின்றார்கள். அவை இன்று தாய்லாந்திலே உள்ள பயிற்சி பெற்றவர்களுக்கு வெளிநாட்டிலே வேலைவாய்ப்புகள் கொடுக்கப்படுகின்றன. இங்கு எங்களது மக்களுக்கு கொடுக்கப்படுவதில்லை. காரணம் அவர்கள் அந்த அளவுக்கு பயிற்சிகள் கொடுக்கப்படும் ஆங்கில அறிவு அது மட்டுமல்ல அவர் செய்கை முறைகள் இவைகள் அங்கு பயிற்சி வைக்கப்படுகின்றன. இங்கு அது நடப்பதில்லை. ஆகவேதான் நான் கேட்டுக்கொள்வது முதல் கட்டமாக இந்த முயற்சியை நாங்கள் துவங்க வேண்டும் என்று கேட்டுக்கின்றேன். அது மட்டுமில்ல, எமது வெளிநாட்டு வேலைவாய்ப்பு அமைச்சர் மனுஷ நாராயணக்காரர் கேட்டுக்கொள்வது விடிஏ சென்ட்ரல் ஹரஹா ஒபத்துமா ஜப்பான் லாங்குவேஜ் கொரிய லாங்குவேஜ் உவன் அண்ட் லாஸ்தி கலண்ட் தி அம்பார தி கட்டகமங் அம்பாரட மிகேந்த கல்முனே நிந்தவர் பொத்தியில் பிரதேச இன்ன லமாய் என்னோட அம்பார டவுமேட்ட ஈட்ட வடா விடிஏ சென்டர்ஸ் தீனோ ஹத்ரா பாத்தினோய் மியாபை பிரதேச இது ஏகடம புல்வான் நங் கொரியன் லாங்குவேஜ் ஜப்பான் லாங்குவேஜ் கோர்ஸுக்கு படம் காத்தோ எங்களோட தேசியக்கெல்லாம் வாங்கி தரும் ஏற்கனவே சார் மே அமைத்துமா தென் மே மே ஆக் வெல்டிங் மெக் வெல்டிங் ஆக் வெல்டிங் ஹரி කියන්නේ ලොකු ලොකු දැන් සාමාන්‍ය ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්න එහෙම නෑ අතන.
තමිනිත්වක කාලයක්
තියෙනවා. ඒ නිසා ඒ වගේ ට්‍රේනින්ග් ඒ වගේ මිෂන්ස් ඉක්විප්මන්ට්ස් එක දීලා ඒ වගේ ට්‍රේනින්ග් එකක් ගන්න ඒවල් තමයි පිටරට ඉල්ලීමක් කරන්නේ. අනිත් එක තමයි තියෙන්නේ සාමාන්‍ය 8 පන්තිය 9 පන්තිය 10 පන්තිය ඉගෙනගත කට්ටිය. ඒගොල්ලන්ට FNB කාම සමය හොටෙල් මැනේජ්මන්ට් එක සාමාන්‍ය කියන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ අරගම්බේ අපි හොටෙල් කියනවා. බැටිකල් දිස්ත්‍රික්කයේ කියනවා කියන්නේ පාසිකුලා කියනවා. ඒ වගේ මේ ත්‍රිංකමලේ කියනකොට කියන්නේ මිලාවලි කියනවා. ඉතින් එහෙම නමුත් ඒ ප්‍රදේශය හරි ට්‍රේනින්ග් එකක් නැහැ. මේ පාසිකුලා වල වැඩ කරන හොටෙල් එකට ඉන්න ළමයි මාතලේ පැත්තේ මේ නුවර පැත්තේ නම් වැඩ කරගෙන ඉන්නේ. ඉතින් ඒලා ඉන්න ගේදින තරුණයට අතන අපිට ජොබ් එකක් දෙන ක්‍රමයක් නැහැ. ඒක මේව ටික මම හිතන්නේ මේක හරියට පුළුල් කරීමෙන් අපි කරන්න වෙනමයි. මේක නැත්තම් මේක අපි ඉස්සරහ ගෙනියන්න බැස. අනිත් එක තමයි හෙවි කියන්නේ මේ සාමාන්‍ය බස් නෙවෙයි ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා ට්‍රේනින් එක. දේ ඒ පාදවල නැහැ ඒවල් නේ. ඒවල් ඉල්ලීමක් තියෙනවා පිටරට. ඊට වැඩේ තමයි ඊට කලින් කතා කරුවා මට නර්ස් ඇසිස්ටන්ට්ස්ලා. සර් ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර්. අපි ඉන්න කාලෙත් අමිතව අපේ අපි කිව්වා මේ කතාව. මේ පාර්ලිමේන්තුව සර් මේ සම්බන්ධයෙන් කීපස් එක අපි කතා කරලා තිනවා. නමුත් අද වෙනකන් සර් කිසිම වැඩක් වෙලා නැහැ. සර් කෑ නර්සින් එකට සර් නර්සින් ඕන ක්වොලිෆිකේෂන් එකක් ඕන නැහැ සර්. ඊට අඩුවෙන් පොඩක් කරගෙන සාමාන්‍යයෙන් ඕ ලෙවල් මට්ටමේ අපේ කෑ නර්සින් එකක් ට්‍රේනින්ග් එකක් දීලා කරන්න පුළුවන් නම් සර් ඒත් එක්ක ඉබලන් ඇවිල්ලා අපි හොස්පිටල් දීලා පොඩි ට්‍රේනින්ග් එකක් දීලා අපිට පිටරට යවන්න පුළුවන් නම් සර් අපි ලොකු වාසියක් තියෙනවා අපේ ජනතා මේ ළමයිට.
අවසන් කරන්න කරමන්තුම කාලය
ඔස්සේ නරි දෙන්නවා. ඒ නිසා සර් ඒ වගේ ප්‍රොජෙක්ට්ස් ටික අපි කරන්න ඕනේ සර්. ඉතින් මේවා තමයි සර් මේක අද ෂෝට් ටර්ම් ලොง ටර්ම් කියලා අපි පටන් අරගෙන මේවා ටික ඉක්මනට කරගන්න පුළුවන් සර්. අපිට කියන්නේ ස්කිල් ලේබර්ස් එයා යන්න පුළුවන් සර්. ඒ නිසා සර් මේ වගේ යෝජනා සර් අපි මම ස්තුති කරනවා මේ ඔබම යෝජනාවට. ඒ සර් අමෙතුමයි අපේ මනුෂ්‍ය නායක අමෙතුමට මම ස්තුති වෙනවා මෙතන මේක අහගෙන හිටියට මම හිතනවා ඔබතුමාලා හරි මේකට
ආර්ථික ප්‍රශ්නයත් එක්ක විදේශගත වීම සම්බන්ධ ලොකු අවධානයක් යොමු වෙච්ච කාලයක්. පාස්පෝර්ට් පෝලිම ගැනත් වෙනත් කාරණා ගැනත් වැඩි කතා වෙනවා. ඒ අතරතුර රජයේ පැත්තෙන් යම් සාධනීය පියවරක් රාජ්‍ය සේවකයන්ට විදේශගත වීම සඳහා රාජකාරි නිමාඩු ලබා දීමට එකඟතාවයක් ලබා දීලා තියෙන මේ තමත් වැදගත් යෝජනාවක්. ඒ වගේම විදේශගත වීම දිර්ගන්වන්න වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරලා තියෙනවා. හැබැයි මේවට තාක්ෂණික ගැටලු නිසාවෙන් අපේ ඉලක්කයන් සපුරා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. රාජ්‍ය සේවකයන්ට විදේශගත වෙන්න පුළුවන් නිවාඩු ලබා දෙන්න පුළුවන් කිව්වට අපේ රටේ රාජ්‍ය සේවකයන්ට යන්න රටවල් මොනවද තියෙන්නේ මොනවද රස්සා කියලා ප්‍රශ්නයක් තියෙනවා. එක පැත්තෙන් ගත්තම උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ උපාධිධාරීන්ට යන්න රස්සා ලෝකයේ තුල නිර්මාණය වෙලා තියෙනවද? ඔතන අපි ඒකට ගන්න උපක්‍රමය මොකද්ද? ඒ කාරණාවෙදී ඊළඟට අපිට බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි භාෂාව සහ ඒ අවශ්‍ය තාක්ෂණික සහතිකය. NUQ level 4 හරි මොනවා හරි අවශ්‍ය සහතිකය, ඒ වගේම විදේශ භාෂා පිළිබඳ සහතිකය, ඒ වගේම IELTS කියන මම දන්නේ අර ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ තියෙන සහතිකය. මේවා ලබා ගැනීමේ තියෙන බාධාවන් නිසා ඒ ලන්න යන්න තියෙන අයටත් යන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඊටමත් මේ වැදගත් යෝජනාව තුළ ඒ රාජ්‍ය සේවකයන් ඉලක්ක කරගත් මේ භාෂා පුහුණු වැඩසටහනක්, ඒ වගේම NUQ level 4 සහතික ලබා දෙන වැඩසටහනක්, රාජ්‍ය සේවකයන් තුළ ඉන්න නිපුණතාවයන් සහිත පුහුණු ශ්‍රමිකයන්, උදාහරණයක් ගත්තම රියදුරන් වෙන්න පුළුවන්, වෙනත් කාර්මික ශිල්පීන් වෙන්න පුළුවන්, විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ විදේශගත වෙන්න කැමති. ඔතන එයාලට ඉතාමත් කෙටි කාලයක් තුළ මේ සහතික ලබා දීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් බැලුවම යුද හමුදාවේ පුහුණු ශ්‍රමිකයන්, විශේෂයෙන්ම ඉංජිනේරු සේවා රෙජිමෙන්ට් එක, ඉංජිනේරු රෙජිමෙන්ට් එක, ඒ වගේම වෙනත් රෙජිමෙන්ට් ගණනාවක පුහුණු ශ්‍රමිකයන් ගණනාවක් ඉන්න ගරු නියෝජ්‍ය ප්‍රධානායකතුමනි, ඒ අය සඳහා වෙන අවසරයක් මේ දක්වා ලැබිලා නැහැ. ආරක්ෂා අමාත්‍යාංශයෙන් ඔහුන්ට සේවයෙන් විශ්‍රාමයේ ඔහුන්ට සේවයෙන් නිවාඩු අරගෙන යන ක්‍රමවේදයක්. ඒක නිසා යුද හමුදාවේ ඒ පුහුණු ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අද ඒ අයට ඒ වැඩපිළිවෙළ සඳහා විශේෂ අවධානයක් යොමු කරන කියන කාරණාව ඉදිරිපත් කරනවා. ඒ වගේම කොරියාවේ සහ වෙනත් රටවල් වල ඉඳලා ඒ නිවෙන්මිත ගිවිසුම් කාලය අවසන් කරලා ලංකාවට ආපු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ රටවල් සමග ගිවිසුම් අලුත් කරන්න පුළුවන් නම් මං දන්නේ ඒ රටවල කැමැති පුහුණු ශ්‍රමිකයන් සහ භාෂා නිපුණතාවයන් තියෙන විශාල පිරිසක් ඉන්නවා නැවතත් ඒ රටට යන්න සූදානමින් ඉන්න කණ්ඩායමක්. ඒක නිසා ඒ ගිවිසුම් අලුත් කිරීම සම්බන්ධව නව ක්‍රමවේදයන් කල්පනා කරන්න. අනිත් පැයෙන් බැලුවම මේකට බාධාවක් තියෙනවා. දැන් මේ රාජ්‍ය සේවකයන් යන්න මේ අනිත් දේවල් කොහෙන් හරි තමන්ගේ අතින් වේදම් කරගන්න මොනව හරි කරලා යන්න ලෑස්ති උනායින් පස්සේ එයාලට බලපාන ප්‍රධාන කාරණාවක් තියෙනවා. ඔවුන් ගත්ත ණය රාජ්‍ය ණය සහ බැංකු වලින් ගත්ත ණය සම්බන්ධ ප්‍රශ්නයක්. බැංකු යම් එකඟතාවයක් ලැබිලා තියෙනවා මේ වෙනකොට. ඒ ණය වෙනුවෙන් බැංකු වල ඩොලර් වලින් යම් සීමිත මුදලක් එවනවා නම් ඒ සඳහා අවසර ලබා දීමේ ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි දසමස් ණය ඔබතුමා දන්නවා ගරු අමාත්‍යමනේ දසමස් ණය කියන්නේ ඒ ආයතනයෙන් ලබා දෙන ණයක්. ඒ කෙටි කාලයක් සඳහා දෙන ලබා දෙන ණය. ඒ රාජ්‍ය ආයතන දැන් කියනවා ඒ දසමස් ණය සම්පූර්ණයෙන් ගෙවලා තමයි යන්න ඕන කියලා. දැන් විදේශගත වෙන්න ඉන්න කෙනෙක් ලක්ෂ 4-5ක් වේදම් කරලා යන්න ඉන්න කෙනෙක් ඒ දසමස් ණයත් ගෙවන්න ගියොත් තව ලක්ෂ 4-5ක් ගෙවන්න ගියොත් එයාට යන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඒ රාජ්‍ය සේවයේ දසමස් ණය ලබාගත් අයටත් යම් ක්‍රමවේදයක් නිර්මාණය වෙන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා මේක සාධනීය ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේක අවශ්‍ය නීතිමය ප්‍රතිකර්ම ගන්න. අනිත් පැයෙන් බැලුවම දැන් මේ තියෙන තරංකාරීත්වය ඕනෑකම නිසාවෙන් මේක තුළ ජාවාරමක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම රැකියා ඒජන්සි කිහිපයක් එක්ක ජාවාරමක් නිර්මාණය වෙලා තියෙනවා. එක පැත්තක රජ නිවර්ධනය කරන මැලේසියාවේ රැකියා අවස්ථා 10000ක් කියලා ඔබතුමාම කිව්වා ඊයේ පෙරේදා. රැකියා අවස්ථාව 10000ක් දෙන්න කියලා. මම දන්නා එක தත්ත්වය මොකද්ද කියන කාරණාව මැලේසියාවේ ආණ්ඩුව වෙනසල දැන් ඡන්දයක් තියෙනවා.
ඒ 10000ක්
අපිට ගෙවල් වල ඉන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේ මැලේසියාව එහෙම රස්සා දෙනවයි කියලා රජයේ පැත්තෙන් නියෝජනය කරනකොට ජාවාරම් කාර්යයන් මිනිසුන් මිනිස් ජාවාරමක් කරමින් ඒ මැලේසියාවට යවම ක්‍රමවේදයක් දන්න වෙලා තියෙනවා. ඒක නිසා ඉතාමත් මොකද ටුවරිස්ට් වීසා එහෙම නැත්නම් తాවකාලික වීසා අරගෙන මැලේසියාවට ගිහිල්ලා අතරමං කරලා ඔවුන්ගේ සල්ලි ගන්න ජාවාරමක් නිර්මාණය තියෙනවා. ඒ වගේම අනිකුත් දේවල් දැන් කොරියාව හරි වෙනත් රටවල් වල ඔබතුමා සඳහන් කරා පුහුණු ශ්‍රමිකයන් විශාල ප්‍රමාණ භාෂාව නැතුව යන්න පුළුවන් කියලා ක්‍රමවේදයක් අර ප්ලම්බර්ස්ලා සහ වැල්ඩර්ස්ලා සම්බන්ධ කාරණාවක්. අතර ඒ කාරණාව තුළ ඇතම් විදේශ ඒජන්සි මේක ජාවාරමක් බවට පත් කළා තියෙනවා. ඒක නිසා මේවා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න කියන ඉල්ලා සිටමින් අපේ රටේ පුහුණු ශ්‍රමිකයන් මේ විදේශගත වීම සම්බන්ධ කිසිදු සාධාරණ වැඩපිළිවෙළක් සාර්ථක වැඩපිළිවෙළක් මෙතෙක් කාලයක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ ව්‍යාපෘතික වීම ශක්තිමත් කරන්න විශේෂයෙන්ම රාජ්‍ය සේවය තුළ විශේෂයෙන්ම උපාධිධාරීන් තුළ ඉන්නවා ඒ ශ්‍රේෂ්ඨාංග වල උපාධි නැහැ. උදාහරණයක් ගත්තම IT විෂය තුළ උපාධිධාරී උපාධිධාරීන් යම් ප්‍රමාණයක් ඉන්නවා. එහෙම නැත්නම් වෙනත් ශ්‍රේෂ්ඨ වල උපාධිධාරීන් තුළ ඉන්නවා ඒ නිපුණතාවයක් තියෙන උපාධිය ලබා ගත්ත අය. ඔතන ඒ අයට යම් ප්‍රමුඛතාවයක් දෙන වැඩපිළිවෙළක් සහ ඔවුන්ට රැකියා ප්‍රමාණයක් රැකියා කෝටා ප්‍රමාණයක් ලබා ගන්න ක්‍රමවේදයන් නිර්මාණය වෙනවා නම් ඒ රාජ්‍ය සේවයේ මං හිතන්නේ අපිට මේ බරක් කියලා දෙන රාජ්‍ය සේවයෙන් යම් සැලකිලි ප්‍රමාණයක් රටට ආදායමක් සහ අනාගත සුරක්ෂිතතාවයක් වෙනුවෙන් මැදිහත් වෙන්න පුළුවන්. රාජ්‍ය සේවය තුළ එහෙම ලොකු උනන්දුවක් තියෙනවා ඕනෑකමක් තියෙනවා. මොකද රාජ්‍ය සේවකයන් අද ගන්න පඩිය මත ජීවත් වෙන්න ඒක නිසා ඔවුන්ට යම් කාලයක් ඔවුන්ගේ ජීවිතේ යම් කාලයක් කැප කරලා ඒකට යන්න සූදානම් වෙලා ඉන්නවා. අන්න ඒ සඳහා මේ යෝජනාව වැදගත් යෝජනාවක්. මේක කල් ගන්න නැතුව ඔබතුමා ඉතාමත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා. ඒව ශක්තිමත් ආකාරයෙන් මේකත් ඇතුළත් කරමින් කටයුතු කරන්න කියන කාරණාව සිහිපත් කරමින් වෙලා ලබා දීම සම්බන්ධ කරුණු නියෝජක දානහතුමනේ ඔබතුමාට ස්තුති පුද කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට ගරු අමාත්‍යතුමා. ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා. මනුස්සනානක් කරමු.
නියෝජක දානහතුමනේ මිනිත්තු 8ට එහාට යන්න බැරිද මේක? පුළුවන් නම් අපිට වෙලාව අරගන්න පුළුවන් නම් මට හොඳ පැහැදිලි කාරණාවක් කතා කරන්න පුළුවන්. අපි පළවෙනිම අපේ ස්තුතිවන්ත වෙනවා සුමිත් දුඩුකුමර මන්ත්‍රීතුමාට මේ යෝජනාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය කරන ඉඩකඩ ලබා දීම සම්බන්ධයෙන්. මම ඊට කලින් අවසාන වශයෙන් කතා කරපු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා මේ යෝජනාව ඉස්සරහට අරගෙන ඇවිල්ලා මේ ජාවාරම් පිළිබඳව කතා කළා. එතකොට පැහැදිලිවම අපිට කියන්න තියෙන කාරණාව තමයි මිනිස් ජාවාරම එකක් නිල වශයෙන් විදේශ රැකියාගත කිරීම එකක්. එතකොට මේ මිනිස් ජාවාරම අපේ විෂයපතයට විදේශ රැකියා ගණයට නොගෙනෙන තවත් සුවිශේෂී කාරණාවක්. ඒක මිනිස් ජාවාරම් මැඩලීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය වෙනම විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒකට අවශ්‍ය කරන සහයෝගය අපි ලබා දෙනවා. ඔබ මීට කලින් හරි ඔබ කිව්වා මතක් කරා මේ ඩුබායි වලට ගිහිල්ලා අතෑරලා දානවා කණ්ඩායම් කියලා. ඒතර මේ ඩුබායි වලට ගිහිල්ලා අතෑරලා දාන කණ්ඩායම් සම්පූර්ණයෙන්ම මේ විදේශ රැකියා නියෝජිත ආයතන විසින් සිදු කරන කාර්යයක් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය නොලබා කිසිම ක්‍රමවේදයකින් තොරව ගුවන්තොටුපළ හරහා විසිට වීසා මාර්ගයෙන් අරගෙන ගිහිල්ලා තමයි මේ වැඩේ කරන්නේ. එතකොට ඒ අය පිළිබඳව තොරතුරක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සතුව නැහැ.
ඒයගේ කොහේද ගියේ කාගේද කින්ද මන්ද මොනම තොරතුරක්වත් නැහැ. හැබැයි මේක ජාවාරමක් විදිහට විසිට වීසා මාර්ගයෙන් අරගෙන යනවා. ඩුබායි වලට විතරක් නෙවෙයි ඕමාන් වලටත් මේ විදිහටම අරගෙන යනවා. මේක දැනට CID එක පොලිසිය ඒ වගේම මේකට අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහයෝගයත් ඇතුව අපි මේ වෙනුවෙන් දැන් කටයුතු කරගෙන යනවා. කොච්චර ජනතාව දැනුවත් කරත් දැනුවත් නොවන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඊළඟ කාරණාව තමයි මේ කොරියාවේ රස්සා ටිකක් තියෙනවා කිව්වහම මැලේසියාවේ රස්සාවල් ටිකක් හම්බ වෙනවා කියලා ඒ රජය නිවේදනය කරාම ඒ කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා එතනින් පස්සේ අපේ අය මේක පිළිබඳව ප්‍රචාරය කරන එක. අපේ මිනිස්සුන්ට තියෙන ක්‍රමවේදී තමයි මෙච්චර මාධ්‍ය හරහා දැනුවත් කරත් කොයිතරම් නම් දැනුවත් කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා අපි මාධ්‍ය හරහා දැනුවත් කරත් නිල ලියාපදිංචි ආයතනයක් හරහා පමණක් කටයුතු කරන්න කිව්වට කාට හරි සල්ලි ටිකක් දීලා කොහොම හරි ඉක්මනට විදේශගත වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේක අපි නැවත නැවතත් පුන පුනා කියනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ආයතනයක් හරහා පමණක් විදේශගත වෙන්න කටයුතු කරන්න කියන කාරණාව. නැත්තම් අපිට මේ වගකීම මේ හොරුන්ට ජාවාරම්කාරයන්ට මුදල් දෙන එක අපිට අත්අඩංගුවට ගන්නවත් හොයාගන්නවත් තැනක් නැහැ. ඊළඟ කාරණාව තමයි විදේශ සේවා නියෝජිත ආයතන හිතූ මතවත් ගණන් අය කරනවා කියලා කිව්වා. මෙතනදි කාරණාව තමයි එදා ලක්ෂ දෙකහ මාරක් අය කරපු දේට අද ඩොලර් එකේ වෙනසත් එක්ක ඩොලර් එකට ගෙවන්න තියෙන රුපියල් ගානේ වෙනසත් එක්ක අද ඒක ලක්ෂ 5ක් බවට පත් වෙලා තියෙනවා. ඒක රුමේනියාවේ අපේ විදේශ සේවා ඒජන්සිය අපි අය කරපු ගානත් ලක්ෂ 4ත් 4හ මාරත් අතර ගාරක්. නමුත් රජයේ ආයතනයටත් දැන් ඒක ලක්ෂ 9ක් 10ක් දක්වා 8ට ඉහළින් අය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක රුපියලේ අවප්‍රමාණයත් එක්ක සිද්ධ වෙච්ච කාරණාවක්. හැබැයි අපේ නියාමනයක් තියෙනවා. ඔබතුමා කව නියාමනයක් ඇද්ද නැද්ද කියලා නෑ. නියාමනයක් තියෙනවා අය කරන්න පුළුවන් ගාණක් නිශ්චිත වශයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒගේ වියදම කොච්චරද කියලා ගණන් හදලා නියම කරනවා. ඊට වඩා වැඩියෙන් කවුරු හරි අය කරනවා නම් ඒ අයව ඒ අයගේ ලයිසන් තහනම් කරන්න ඒ අයගේ ගිවිසුම් තහනම් කරන්න කටයුතු කරනවා. ඒ වගේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඒ වගේම මේ වගේ රැකියා කෝටාවක් ආවම ඒ සම්බන්ධයෙන් කරලා සල්ලි එකතු කරන ජාවාරම් පිළිබඳව අත්අඩංගුවට ගැනීම නිරන්තරයෙන්ම අපි සිද්ධ කරනවා කියන කාරණාව අපි සඳහන් කරනවා. හැබැයි මේ පුහුණුව පිළිබඳව අපේ ෆයිසල් කාසිම් මැතිතුමා යෝජනා කතා කළා. මේ පුහුණුව ඔබතුමන්ලගේ පළාත්වල බොහොම තරුණයෝ රාශියක් ඉන්නවා. මේ පුහුණුව VTE එක හරහා කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද එක තැනකට යන්න පුළුවන් කියලා. මේ වෙනකොටත් අපි අපේ ගරු අධ්‍යාපන ඇමතුමාට අපි මේ වෙනකොට අපි යෝජනා කරලා තියෙනවා, එතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා, ඒ වගේම එතුමගේ ආයතනවල නිලධාරීන් අපිත් එක්ක සාකච්ඡාවලට ඇවිල්ලා තියෙනවා. මේ වෙලාව වෙනකොට අපි දැන් සැලසුම් කරන්න ඕනේ ලෝක වෙළඳපොලේ ලෝකයේ අවශ්‍යතාවයට ගැළපෙන අපේ වෘත්තිකයා නිර්මාණය කිරීම. ඒක තමයි අපි කරන්න ඕනේ. හැබැයි වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා කිව්වා වගේ අද අපේ උපාධිධාරීන් ගොඩක් ඉන්නවා. රාජ්‍ය සේවකයෝ රාශියක් ඉන්නවා. හැබැයි මේ අය කාටවත් ඒ රටවල වල ගිහිල්ලා රස්සාව කරන්න බෑ. අපේ මේ සාහිත්‍ය උගන්වන ගුරුවරයා, එහෙම නැත්නම් මේ ඒ පිළිබඳ උපාධිධාරියා, එහෙ ගිහිල්ලා මොනව උගන්වන්නද? මොනව කතා කරන්නද? ප්‍රශ්නයක් තියෙනවා. අපිට අධ්‍යාපන ක්‍රමයේ ඉඳලම වෙනස් කරන්න වෙයි ලේබර් මාකට් එක පිළිබඳව අවධානයක් යොමු කරලා. මම හිතන්නේ එමෙතුමයි මේ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. ලෝකේ ප්‍රවණතාවයන් එක්ක ලෝකෙට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් අපි හදා ගන්න ඕනේ. එතකොට අපි වෘත්ති අධ්‍යාපනයේට වැඩි විදියක් ලබා දෙන ගමන්, ඒ වගේම වෘත්ති අධ්‍යාපනයේට ඕනි කරන මඟ පෙන්වීම කරන ගමන්, අපොස සාමාන්‍ය පෙළ අවුරුදු 13ක මූලික අධ්‍යාපනයේ ඇතුළෙම කොහොමද වෘත්ති අධ්‍යාපනයේට කණ්ඩායම මුලින්දලම යොමු කරන්නේ කියලා දීර්ඝකාලීන වැඩසටහනක් කරන්න ඕනේ. අපි කනගාටු වෙන්න ඕනේ රටක් විදියට ආසියාවේ රටවල් දෙකයි තියෙන්නේ ලේබර් මාකට් ස්ටඩි එකක් නොකරන, ලේබර් මාකට් ඩේටා එකක් නැත්තේ. අපේ රටේ ලේබර් මාකට් ඩේටා එකක් නැහැ. ලේබර් මාකට් එකේ මොකද්ද ප්‍රවණතාවයන්, මොකද්ද අවශ්‍යතාවයන්, ලෝකේ අනාගතයේ තව අවුරුදු 10කින් මොන රැකියාවන් වලටද අපි සුදුසුකම් ලබන්න ඕන, අපි තෝරන්න ඕනි කියන ඒ වෙනුවෙන් අපේ කරිකියුලම් එක, අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න වැඩපිළිවෙලක් අපේ රටේ තිබිලා නැහැ. දැන් අපි ඒක සකස් කරන්න ඕනි කාලය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ලේබර් මාකට් ස්ටඩි එක අපි සිද්ධ කරගෙන යනවා ලංකාවේ පළවෙනි වතාවට. එතකොට ඒකට ගැළපෙන විදියට ලංකාවෙත් ලෝකෙත් පුහුණු ශ්‍රමිකයන් බිහි කරන්න අපි වැඩ කටයුතු කරන්න ඕනේ. එතකොට රාජ්‍ය සේවකයන් මේ පුහුණු වීම සම්බන්ධයෙන් VTE එක ඒ වගේම වෘත්තීය පුහුණු ආයතනත් සමග එකතු වෙලා ඒ ලෝකයේ අවශ්‍ය කරන දේවල් පිළිබඳව අපිට ලැබී තිබෙන ඇනවුම් සහ ලැබෙන්නට නියමිත ඇනවුම් සම්බන්ධයෙන් එන්න තියෙන ක්ෂේත්‍ර, ඔබතුමා කියපු බරවාහන වේවා, මේ සියලුම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එතුමන්ලා එකතු වෙලා අපි සාමූහික වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් ඒ ආයතන ඉතාමත්ම හොඳ කාර්යභාරයක් දැනට ඉෂ්ට කරගෙන යනවා. දීප ව්‍යාප්තව මේ සඳහා ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ඒ අය භාෂාව මේ වෘත්තීය දැනුම විතරක් නෙවෙයි භාෂාව පවා උගන්වන්න VTA ආයතන හරහා කටයුතු කරන්න මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. එතකොට සුමිත් උඩුකුමර මැතිතුමත් ඔබතුමාලා යෝජනා කරපු අපේ මේ යෝජනාවේ මූලික කාරණාව රාජ්‍ය සේවකයාට කොහොමද මේ ඉඩකඩ හදලා දෙන්නේ කියන කාරණාව. රාජ්‍ය සේවයේ නිවාඩු තියෙන සංඛ්‍යාව බැලුවොත් අති විශාල රාජ්‍ය සේවයේ නිවාඩු සංඛ්‍යාවක් තියෙනවා.
තමයි ලීව් දෙකක් කාලයක් තියෙනවා.
ෂෝට් ලීව් තියෙනවා, අර ලීව් තියෙනවා, මේ ලීව් තියෙනවා. ඉතින් තවත් දවස් 45ක් විතර නිවාඩු දෙන්න ගියොත් අපිට අමාරුයි. ඒක නිසා අපි මේ වෙනකොට වෘත්තීය පුහුණු අධිකාරියට අපි ඉල්ලලා තියෙනවා පුළුවන් නම් සතියන්ත පාඨමාලා ඒ ඇතැම් ඇතැම් පාඨමාලාවල් කරන්න. අපිත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදියට සතියන්ත පාඨමාලා, රාත්‍රී පාඨමාලා පවත්වන්න කටයුතු කරනවා. එතකොට මෙන්න මේ වගේ ඒවත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ කටයුතු කරන්න වෙන්නේ. එතකොට අපිට වෙනම විශේෂයෙන් දැනට අපි ලබා දෙන පුහුණු ක්‍රමවේදය දැනට අපි 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 වුණත් මේ රටේ ක්‍රියාත්මක වෙන මේ පුහුණු ක්‍රමවේදය පිළිබඳ අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ. මොකද ලෝකයේ අනිත් රටවල් ඉතාමත්ම හොඳ පුහුණුවක් ලබා දීලා යනකොට අපේ රටේ ඇටිටියුඩ් එක හැදිලා තියෙන්නෙම පුහුණු වෙලා යන්න නෙමෙයි, දවස් දෙකෙන් රට යන්නේ කොහොමද කියලා බලන්න. මම මන්ත්‍රීතුමාට වැඩ කරපු නිසා ඉක්මනට රට යන්නේ කොහොමද කියලා බලන්න. කොහොමද සතියෙන් රට යන්නේ? පාස්පෝර්ට් එක හදාගත්තනම් රට යන්න පුළුවන් කියලා තමයි හිතාගෙන ඉන්නේ. අපේ රටේ ඒකට ඉවසීම නැහැ. අපිට ඒ නිසා මුල ඉඳලා පටන් අරගෙන දීර්ඝකාලීනව පුහුණුවකින් පස්සේ රට යවන වැඩපිළිවෙලක් හදන්න වෙනවා. දැනට අපි දෙසැම්බර් මාසේ 31 වෙනිදායින් පස්සේ ගෘහ සේවයට යවන්නේ NVQ සහතිකයේ 3 අය විතරයි. ඒක දීර්ඝකාලීන පුහුණුව ලබා දීලා. එතකොට අනිත් ඒවා වලටත් NVQ සහතිකය අපි හඳුන්වා දීලා තියෙනවා. එතකොට මේ වෙනකොට ඒ දින 14 පුහුණුව, මාස 4 ජපන් භාෂා පුහුණුව, දින 18 සිංහල දෙමළ සාක්ෂරතා පාඨමාලා, මේ සියල්ල දැනට ක්‍රියාත්මකයි අපේ අතරේ. ඒ වගේම net 5 net 4 ඒවට සඳහා වූ විභාග පැවැත්වීම සඳහා ඒ සහයෝගය ලබා දීම විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා කරනවා. ඒ විතරක් නෙවෙයි, ක්ෂණිකව 5000ක් ජපන් භාෂාව පුරුදු කරවීම සඳහා දැන් මේ වෙනකොට අපේ වෙබ් අඩවියේ අපි ප්‍රචාරය කරලා තියෙනවා. ලංකාව වටේ ඉන්න ඕනෑම ජපන් භාෂාව උගන්වන්න පුළුවන්කම තියෙන ගුරුවරුන් අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කොන්ත්‍රාත් පදනම් මත බඳවා ගන්න අපි නිවේදනය දාලා තියෙනවා. ඒ වගේම එහෙම පුහුණු කරන්න කැමති ආයතන, ස්වේච්ඡා සංවිධාන ඒවා ඉන්නවනම් ඒ අයත් අපි ලියාපදිංචි කරන්න සූදානම් කරගෙන ඉන්නවා. මොකද ඉතාමත්ම ඉක්මනින් ජපන් භාෂාව පුහුණු කරන්න ඕනේ. 2034 වෙනකොට ජපානයේ ශ්‍රමික පුරප්පාඩුව මිලියන 6.7ක් ලක්ෂ 67ක් ජපානයට සෙනග ඕන රස්සාවල් කරන්න. ඒකෙන් යම් කොටසක් අපි ලබා ගන්න නම් දැන් ඉඳලා අපි වැඩ කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, අපි දීර්ඝකාලීන වැඩසටහනක් විදියට අපි අධ්‍යාපන ඇමතුමාට කැබිනට් මණ්ඩලය හරහා අපි කැබිනට් තීන්දුවක් කරගත්තා. ජපන් භාෂාව අපේ කරිකියු අපේ විෂයමාලාවේ මූලික අවධියේ ඉඳලම යොදවන්න කියලා අපි ඉල්ලීම කැබිනට් මණ්ඩලයට අනුමත කරලා අද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමත් අපේ අමාත්‍යංශයේ ලේකම්තුමත් ඒ කමිටුවක් මේ වෙනකොට ඒ සඳහා වැඩ කටයුතු ක්‍රියාත්මක කරගෙන ඉන්නවා. එතකොට මේ යුරෝපා නැගෙනහිර ඒ අනිත් රටවල් වලට යන අයට දින 15 පාඨමාලා නොඑක් නොඑක් පාඨමාලා මේ හැම එකටම තියෙන. ඒ වගේම සාතු සේවයේ සඳහා පාඨමාලා අපි සංවිධානය කරනවා විතරක් නෙවෙයි, අපි මේ සේරම බදාගෙන කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කැමති පෞද්ගලික අංශයක් මේ වලට සම්බන්ධ වෙලා මේ සාතු සේවක අංශය සඳහා දායකත්වය ලබා දෙනවා නම් දැනට කැමැත්ත දක්වන ඕනෑම කෙනෙකුට අපි ආරාධනා කරනවා විශාල මේ පුහුණු වැඩසටහන් රාශියක නැවුම් පිබිදුමක් රටට අවශ්‍ය කරන වෙලාවක් වෙලා තියෙන්නේ. ඉතින් ඉස්සර ප්‍රශ්නේ තිබුණේ පුහුණුවට ආවහම රස්සාව හම්බෙයිද නැද්ද කියන ප්‍රශ්න නිසා පුහුණුව වලට ගොඩක් අය ආවේ නැහැ. දැන් තියෙන ප්‍රශ්නේ අපිට ලැබෙන ඇනවුම් වලට අපිට යවා ගන්න පුහුණු ශ්‍රමිකයන් නැහැ. ඒ නිසා ජපානයේ වේවා, කොරියාවේ වේවා, ඊශ්‍රායලයේ වේවා, එහෙම නැත්නම් මේ මැද පෙරදිග රටවල් වල වේවා, ඒවල පුහුණු ශ්‍රමිකයන් සහ වෘත්තීය මට්ටමේ රැකියාවන් සඳහා අවශ්‍ය කරන පුහුණු ශ්‍රමිකයන්ගේ අඩුවක් රට ඇතුලේ තියෙනවා. වීරසුමන වීරසිංහ මහත්මයා කිව්වා IT පිළිබඳව අපිට ඉඩ ගන්න පුළුවන් කියලා. අපිට කනගාටුයි, අපිට IT වලට දැනට ලංකාවේ ඉන්න IT ප්‍රොෆෙෂනල්ස් ප්‍රමාණය මදි. දැනට ලංකාවේ තියෙන IT කම්පැනි රාශියක් සේවක හිඟතාවයකින් බරපතල විදියට පෙළෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයෙන් අවුරුද්දකට පිට වෙන්නේ 300යි. මොරටුව විශ්වවිද්‍යාලයෙන් මේ අනිත් විශ්වවිද්‍යාලෙන් එන සංඛ්‍යාව ලංකාවටත් මදි. ඒ තරම් වේගෙන් ඒ අය විදේශගත වෙනවා. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තවත් පුළුවන් තරම් අපේ හැකියාව දක්ෂතාවයේ වැඩි ඒ නිසා වැඩි වැඩියෙන් විශ්වවිද්‍යාල හරහා මේ බිහි කිරීම සිද්ධ කිරීම අපිට කරන්න වෙනවා කියන කාරණාවත් අපි මතක් කරනවා. ඒ වගේම මේ පුහුණු වැඩසටහන් සඳහා අපි මොඩියුල් හඳුන්වා
දීලා
අයියෝ ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ සංවිධානය සමග එකතු වෙලා, නොඑක් සංවිධාන සමග එකතු වෙලා ජාත්‍යන්තරව පිළිගන්න සිලබස් සදලේ මොඩියුල් සදල මේ වෙනකොට තියෙනවා. අපි කැමති අනෙකුත් ආයතනත් සමග එකතු වෙලා මේ පුහුණු වීම කරන්න. මූලික වශයෙන් ගත්තහම රාජ්‍ය සේවකයන්ගේ අවසරය අපි ලබා දුන්නා. එයාගේ ජේෂ්ඨත්වයට බලපෑමක් ඇති නොවන විදියට විදේශගත වෙන්නේ. ඒ අයට අවශ්‍ය කරන පුහුණුව ලබා දීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපිට තියෙන සම්පත්වල හැටියට රාත්‍රී කාලයේ ඒ වගේම සතියන්තවලත් පුහුණුව ලබා දෙන්න අපිට පුළුවන්කම තියෙනවා. හැබැයි නිවාඩු ලබා දීමක් පිළිබඳව අපි නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. අපි ඒක රෙකමදාරු කරන්නේ නැහැ. මොකද අපි රාජ්‍ය සේවයේ තියෙන මහ විශාල අපි දන්නවනේ වැඩ කරන පැය ගානිනුත් පැය අටම වැඩ කරනවාද කියන ප්‍රශ්නේ. ඒක නිසා මේක කරන්න තමන්ගේ කැපවීම කරගෙන රාත්‍රී කාලේදී එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමවේදය හරහා මේ පුහුණු වීම කරලා මේ රැකියාගත වීම සඳහා සූදානම් වෙන්න කියලා අපි ඉල්ලීම කරනවා. ඒ වගේම පුළුවන් දෙන්න තියෙන උපරිම සහයෝගය මේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියන එක මතක් කරමින් මේ වෙලාවේ මේ දැනුවත් කිරීම මේ පැහැදිලි කිරීම කරන්න අපට අවකාශය ලබා දීපු සුමිත් උඩුකුමර මන්ත්‍රීතුමාට අපේ ස්තුතිය අපි පළ කරනවා මේ යෝජනාව මේ වෙලාවේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මාත්‍යමනි. අද දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුව හෙට දින පෙරවරු 9:30 යලි රැස්වේ.